SBS Radio.
අද මේ මාසේ 31 වෙනිදා මේ මාසේ අවසාන සතිය සිකුරාදා සතිය ක්‍රීඩා විග්‍රහය ගෙනෙන්න අපි සූදානම් වෙන්නේ. මේ වන විට මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ ඊයේ දිනෙන් ආරම්භ වෙච්ච 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලන තරගාවලිය වෙතටයි. ඊයේ දවසේදී සමාරම්භක තරගයේ විදිහට සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය පැවැත්වුණා. ශ්‍රී ලංකාව අතර තරගය පැවැත්වෙනවා හෙට දිනේදී. ඉතින් අපි මාසෙකමාරක් පුරාවට දෙවෙන මේ ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳව තමයි වැඩි බරක් තබාගෙන ඉදිරියේදී අපේ සතිය ක්‍රීඩා විග්‍රහයන් ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි සුපුරුදු හිතවතාව සම්බන්ධ කරගන්නවා අදත් ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අයිබෝන් සුබෝදාසනක් රංගන.
අයිබෝන්
හොඳයි. ක්‍රීඩා ක්ෂේත්‍රය තවත් උණුසුම් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට උණුසුම් සහ කාර්යබහුල සමයක් තමයි උදා වෙලා තියෙන්නේ ඊයේ දවසේ. අපි කතා බහ කරමු මුලින්ම මෙවර ලෝක කුසලානයේ සමාරම්භක උත්සවය පිළිබඳව. අපිට දකින්නට ලැබුණ සුවිශේෂී කාරණාවක් තමයි රංගන, සාමාන්‍යයෙන් පසුගිය ලෝක කුසලන තරගාවලි වල සමාරම්භක උත්සව එක්ක සංසන්දනය කළා බලද්දි මෙවර එංගලන්තයේ මේ සත්කාරකත්වය දරන ලෝක කුසලන තරගාවලිය සමාරම්භක උත්සවය ඉතාම සරල, ඉතාම චාම් බවකින් යුක්ත වුණා. බොහෝ දෙනා ප්‍රශ්න කරන්නට පටන් ගත්තා ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහා මංගල්‍ය විදිහට හැඳින්වෙන මේ ලෝක කුසලන තරගාවලියේ සමාරම්භක උත්සවය මීට වඩා බොහොම ගැඹීරත්වයෙන්, මීට වඩා බොහොම සරුවට තියෙයි කියලා බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ බලාපොරොත්තු කඩවුණු ස්වභාවයක් තමයි ක්‍රීඩා ලෝලින්ගෙන් අපිට දැනගන්නට ලැබුණේ. අපි මුලින්ම මේ සමාරම්භක උත්සවය පිළිබඳව කෙටි සටහනක් ඉදිරිපත් කරමු.
මේ සමාරම්භක උළෙල හරියටම පැවැත්ුණේ පැයක කාලයක් පමණයි. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9:30 තමයි මේ ආරම්භ වුණේ. ඊට පෙර මෙවර තරගාවලියට සහභාගී වන රටවල් 10ම නායකින් දස දෙනා බකින්හැම් මාලිගයේදී එංගලන්ත මහා රැජින මුණ ගැසලා නිල ඡායාරූපයකට මුහුණ දුන්නා. ඉන් අනතුරුව තමයි මෙම සමාරම්භක උළෙලට සහභාගී වුණේ. ඉතාමත්ම චාම් සමාරම්භක උළෙලක්, ඉතාමත්ම අඩු ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වී සිටියේ. කණ්ඩායම් 10 නායකින් දස දෙනා හඳුන්වා දුන්නා. ඉන් අනතුරුව සෑම රටක්ම නියෝජනය කරමින් දෙදෙනෙකු ඉදිරිපත් වී සිටියා. ප්‍රදර්ශන සප්පර 60ක ක්‍රිකට් තරගාවලියක් සඳහා මේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහල ජයවර්ධන සහ මලල ක්‍රීඩිකා දමයන්ති දර්ශා සහභාගී වී සිටියා. මේ ආකාරයෙන්ම සෑම රටක්ම නියෝජනය කරමින් යම් යම් ආකාරයේ එක් එක් ක්ෂේත්‍රයන්හි ජනප්‍රිය තරු සහභාගී වී සිටියා. පාකිස්තානයේ නියෝජනය කරමින් මලාලා යූසුප්සායි සහභාගී වී සිටියා. ඒ වගේම කොදෙව්වන් නියෝජනය කරමින් ශ්‍රීමත් විවියන් රිචඩ් වැනි ක්‍රීඩකින් සහභාගී වී සිටියා. මෙහිදී සමස්ත ශූරතාව හිමිකර ගන්නට සමත් වුණා. මේ තප්පර 60 ප්‍රදර්ශන ක්‍රිකට් තරගයේදී එංගලන්ත කණ්ඩායම එවින් පීටර්සන් එහිදී එංගලන්තය වෙනුවෙන් සහභාගී වී සිටියා. ඉන් අනතුරුව තමයි නිල කුසලානේ එළි දක්වනු ලැබුවේ පසුගිය වර ශූරතාව හිමිකරගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක මයිකල් ක්ලාස් ප්‍රමුඛ මෙම කණ්ඩායම විසින් නිල කුසලානය මාධ්‍යයට හඳුන්වා දෙනු ලැබුවා. ඉන් අනතුරුව පැයක පමණ කාලෙකින් පසුව මේ සමාරම්භක උළෙල නිමාවට පත් වුණා. ඉතාමත්ම චාම් ආකාරයෙන් තමයි මෙම සමාරම්භක උළෙල පැවැත්ුණේ. සාමාන්‍යයෙන් මදුර ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල් සත්කාරකත්වයේ දරන අවස්ථාවලදී තමයි ඉතාමත්ම ගැඹීර, ඉතාමත්ම වියදම් අධික සමාරම්භක උළෙලවල් පවත්වන්නේ. නමුත් එංගලන්තයේ එතරම් අවධානයක් මේ සමාරම්භක උළෙලට යොමු කර තිබුණේ නැහැ. ඔවුන් ඉතාමත්ම ඉහළ අවධානයක් මෙවර යොමු කර තිබෙන්නේ ආරක්ෂාවට සහ ඉතාමත්ම ඉහළ තාක්ෂණික කරුණු කාරණාවලින් ස්වයංපෝෂිත වූ තරගාවලියක් පවත්වන බව තමයි ඔවුන් පවසන්නේ. ඒ අනුව සමාරම්භක උළෙල නම් ඉතාමත්ම චාම් සහ සරල ආකාරයෙන් තමයි මෙවර පැවැත්වුණේ මදුර.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ පළමු නිල තරගයේ දෙසටයි. හෙට දවසේදී පැවැත්වෙනවා, ආරම්භ වෙනවා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය. ඉතාම තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකා පිළට, ඒ වගේම නවසීලන්ත පිළට. අපි කොහොමද මේ තරගය හඳුන්වන්නේ රංගන? ඒ වගේම මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කොහොමද පුහුණුව සහ පෙර සූදානම කියලාත් අපි දැනගන්නට කැමති.
මෙවර තරගාවලියේ පුහුණු තරග දෙකම පරාජයට පත් වූ එකම කණ්ඩායම තමයි මදුර ශ්‍රී ලංකා කණ්ඩායම. නමුත් කුමාර සංගක්කාර නම් තරගයෙන් පසුව සඳහන් සිටියා ඔවුන් පවා එකල පුහුණු තරග පරාජයට පත් වුණා. නමුත් සමස්තයක් ලෙස ශ්‍රී ලංකා පිළ තමන්ගේ අඩුපාඩු රැසක් නිවැරදි කරගත් තරගාවලියක් ලෙස මේ පුහුණු තරග දෙක හඳුන්වා දීමට හැකියාව තිබෙන බව තමයි ඔහු සඳහන් කර සිටියේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් විමුත් කරුණාරත්නගේ නායකත්වයේ යම් ආකාරයක සාම්ප්‍රදායික ක්‍රමවේදයක් දක්නට ලැබුණත් පැහැදිලි ලෙසම තරගයක් ජයගත හැකි ක්‍රමවේද අනුගමනය කරන බුද්ධිමත් නායකත්වයක් බව සිවන් කියන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම විමුත් කියන්නේ හොඳ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකෙක්. ඒ නිසාම ඔහුට ඉතාමත්ම පහසුවෙන් මේ එක්දින රටාවට අනුගත විය හැකි බවත් සඳහන් කරන්නට ඕනේ. අරවින්ද ද සිල්වා සඳහන් කර සිටි අදිමුත් කරුණාරත්න කියන්නේ නියත වශයෙන්ම මේ එක්දින තරග රටාවේ හොඳ ආරම්භක පිතිකරුවෙකු වන බවට, මෙවර තරගාවලියට ඉදිරිපත් වන කණ්ඩායම් අතර මදුර වයස්ගතම කණ්ඩායම තමයි ශ්‍රී ලංකා කණ්ඩායම. මේ ක්‍රීඩකින් 15 දෙනාගේ වයස්වල සාමාන්‍ය අවුරුදු 30.43ක් ලෙසයි දැක්වෙන්නේ. දකුණු අප්‍රිකාවේ එය 30.39ක් ලෙස දැක්වෙනවා. ලාබාලම ක්‍රීඩකයේ සිටින්නේ ඇෆ්ගනිස්තානයේ සතුවයි, අවුරුදු 27.7ක් ලෙසයි ඒ දැක්වෙන්නේ. සාමාන්‍යයෙන් මදුර ලෝක කුසලාන තරගාවලියකට ගැලපෙන වයස් සීමාවේ සිටින්නේ ඉන්දියාව, නව සීලන්තයේ, එංගලන්තයේ සහ බටහිරින්ගේ කුඩේ කණ්ඩායම බව අපට දල වශයෙන් සඳහන් කිරීමට හැකියාව තිබෙනවා. තවත් සටහනකට අනුව 2015 ලෝක කුසලානෙන් පසුව මේ දක්වා ශ්‍රී ලංකා පන්දු යවන්නන් තමයි මදුර ප්‍රතිවාදී කණ්ඩායම් වලට පන්දු වාරයකට වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා දී තිබෙන්නේ. එය 5.84ක්, අනෙක් රටවල් 10ම සාමාන්‍ය 5.43ක් ලෙසයි දැක්වෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් තමයි වැඩිම ප්‍රහාරයකට ලක් වී තිබෙන්නේ. ඒ වගේම පිටිකරන අංශය ගත් කල ශ්‍රී ලංකාවේ පිටිකරුවන් තමයි මේ දක්වා පන්දු වාරයකට අඩුම ලකුණු සාමාන්‍යයක් රඳවාගෙන තිබෙන්නේ. එය ලකුණු 5.32ක්, එංගලන්තයේ එය 6.29ක්. මේ තරංගාවලියේ කණ්ඩායම් 10ම සාමාන්‍ය ගත් විට එය පන්දු වාරයකට ලකුණු 5.37ක්. ඒ අනුව එම සංඛ්‍යා දක්ව සටහන අනුවත් ශ්‍රී ලංකාවේ පිටිකරුවන් තමයි අඩුම ලකුණු සංඛ්‍යාවක් ලබා තිබෙන්නේ. 2015 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා පිල තරඟ 72කින් ජයගෙන තිබෙන්නේ තරඟ 16ක් පමණයි. ශ්‍රේණිගත කිරීම්වල සිටින්නේ 9වන ස්ථානයේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු, ICC වර්ගීකරණයේ සිටින්නේ 36වන ස්ථානයේ ඒ ඇන්ජලෝ මැතිව්, ඒ වගේම ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු සිටින්නේ 42වන ස්ථානයේ ඒ තමයි සුරංග ලක්මාල්. මා මේ පැවිස්වේ මදුර මෙවර ලෝක කුසලාන සංචිතයේ සිටින ක්‍රීඩකින් 15 දෙනා අතරේ. ඒ අනුව සියලුම සංඛ්‍යා දක්ව තිබෙන්නේ ශ්‍රී ලංකාවට අවාසිදායක තත්වයකයි. නමුත් මේ සියල්ලන්ම ඉලක්කම් පමණයි. එදා දිනේ තරගයේ අවස්ථාවේ ක්‍රීඩකින් 2 දෙනෙකුට හැකියාව තිබෙනවා නම් තමන්ගේ ඉහළම දක්ෂතාවට පැමිණෙන්නට, අනෙක් ක්‍රීඩකින්ට පුළුවන් නම් එම 2 දෙනා වටා ගොඩනගෙන්නට ශ්‍රී ලංකා පිලට වෙනසක් කිරීමට හැකියාව තිබෙනවා. අවශ්‍ය වන්නේ ආත්ම විශ්වාසයේ සහ සැපවීම පමණයි. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ජෙෆ්රි වැන්ඩසේ සඳහන් කර සිටියා ජාත්‍යන්තර මාධ්‍යවේදීන් හමුවේ, අපි මෙහි පැමිණියේ පරාජය වීමට නොවේයි, රට වෙනුවෙන් ක්‍රීඩා කර ජයග් ග්‍රහණය කිරීමට බව. ඒ ඉතාමත්ම හොඳ පිළිතුරක්. ඒ වගේම ලහිරු තිරිමාන්න පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා ප්‍රහාරාත්මක පිතිකරුවන් වැඩි වූ පමණින් ලෝක කුසලානයක් ජයගත නොහැකි බව, ශ්‍රී ලංකාව ඉතාමත්ම හොඳ කණ්ඩායමකින් සමන්විත බවත් ඔහු සඳහන් කර සිටියා. මේ කරුණු සියල්ල සමගින් ICC පවසනවා මෙතෙක් පැවති තරගාවලිය අතුරින් කිසිදු දූෂණ ක්‍රියාවලියක් සිදු නොවන පිරිසිදුම තරගාවලිය මෙවර සංවිධානය කරන බව. ඒ අනුව මදුර සඳහන් කරන්නට පුළුවන් වසර 44ක් වන ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ මෙතෙක් පැවති තරගාවලි 11 අතරින් වඩාත් මතකයේ රැඳෙන තරඟ 10 පසුගියදා BBC විසින් නම් කරනු ලැබුවා. ඒ අතුරින් එක් තරගයක් තමයි 96 ශ්‍රී ලංකාව ලෝක ශූරයෙන් වූ අවසන් මහා තරඟය. එම තරඟය නරඹන විට වයස අවුරුදු 8ක් වූ දිමුත් කරුණාරත්න තමයි මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ. ඒ අනුව ඔහුගේ වගකීම තමයි මෙවර සමස්ත ශ්‍රී ලංකේය ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු නැවතත් වසර 23කට පසුව ලෝක කුසලානයේ වෙත සමීප කරවීම. අපි බලමු හෙට දිනේ සිට කොයි ආකාරයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම මේ අභියෝගයට සූදානම් වන්නේ කියලා. ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 9කට මුහුණ දෙනවා එංගලන්තේ පුරා ක්‍රීඩාංගණ 5කදී හෙට දිනේ සිට.
හොඳයි, අපි ලෝක කුසලාන තරගාවලියත් එක්ක ඇඳිච්ච තවත් කතාවකට අවධානය යොමු කරන්න කැමති රංගන. පසුගියදා අපිට විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍යෙන් පවා වාර්තා වුණා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවර ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දක්වන විදිහට මහල ජයවර්ධනගෙන් ඉල්ලීමක් කළා තියෙනවා. නමුත් මහල ජයවර්ධන ඉල්ලීම ප්‍රතික්ෂේප කළා තියෙනවා. මේ අතරතුරේදී ඇන්ජලෝ මැතිව්ස් එක්ක තවත් අතුරු කතාවක් මතු වෙනවා. අපි කැමතියි මේ පිළිබඳව දැනගන්නට.
මහලට මේ ආරාධනාව ලැබීමෙන් පසුව ඔහු සඳහන් කර තිබුණා ඔහුට අවශ්‍ය තැන එතන නැති නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව. ඔහු පවසා තිබෙන්නේ අවසන් මොහොතේ ඔහුට මේ වගකීම බාරගත නොහැකි බවයි. එසේ වෙතත් මේ අතර ඔහු ප්‍රකාශ කර තිබුණා ඇන්ජලෝ මැතිව් සහ දිනේෂ් චන්දිමාල් ගැන ක්‍රිකට් දේශපාලනයට ඇන්ජලෝ සම්බන්ධ වීම නිසා පිටස්තර අයට කණ්ඩායමට ඇතුළු වීමට ඔහු ඉඩ ලබා දුන් බවත්, ඇන්ජලෝ සහ චන්දිමාල් කියන්නේ ක්‍රිකට් දේශපාලනයේ ඉස්සන් 2 දෙනෙකු පමණක් බවත් මහල සඳහන් කර තිබුණා. මේට ඇන්ජලෝ මැතිව් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණා. මහලගේ ඇතැම් ප්‍රකාශ පිළිබඳව පුදුම වන බවත් ඒවා ප්‍රතික්ෂේප කරන බවත් ඒවගේම මේ වන විට ඔහුගේ ප්‍රධානතම ආරමුණ ලෝක කුසලානය නිසාවෙන් මහේල තමන්ගේ දැනුමෙන් උදව් කරන්නේ නම් ඒ ඉතාමත්ම ප්‍රයෝජනවත් වන බවත් ඇන්ජලෝ සඳහන් කර තිබුණා. නමුත් ඉන් අනතුරුව මහේලේ සදා කිසිදු පිළිතුරක් ලබා නොදීම නිසාවෙන් ඒ ගැටුම ඉන් ඉදිරියට ඇදී ගියේ නැහැ. මහේල මේ වන විට සන්නාම තානාපතිවරයෙකු ලෙස මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වී සිටිනවා එංගලන්තයේදී. එනමුත් මේ ගැටුම ඉන් ඉදිරියට ඇදී ගියේ නැහැ මදුර. නමුත් සඳහන් කරන්නට ඕන යම් ආකාරයකින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කලක් තිබියදී මහේලගේ සහය යම් ආකාරයකින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකියාව තිබුණා නම් ඒ ඉතාමත්ම ප්‍රයෝජනවත් වන මත කිසිදු සැකයක් නැති බව.
හොඳයි, අපි ඊළඟට කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ දවසේදී අවසන් වුණු ලෝක කුසලන තරගාවලියේ මංගල තරගය පිළිබඳවයි. විශේෂම සත්කාරක එංගලන්ත කණ්ඩායම දැවැන්ත ජයක් ලබා ගැනීමට හැකියාවක් දක්වුවා ඊයේ දකුණු අප්‍රිකානු පිලට එරෙහිව. අපි ඒ තරගයේ සුවිශේෂ සටහන් සමගින් අද දවසේදී සතිය ක්‍රීඩා විග්‍රහ නිමාවට පත් කරමු රංගන.
ආරම්භක තරගයේදී බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදි මේ වන විට වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයේ සිටින ප්‍රබලම කණ්ඩායම තමයි සත්කාරක එංගලන්තේ. ඔවුන් සමත්වනවා දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 104කින් පරාජයට පත් කරමින් ඉතාමත්ම පහසු ජයග්‍රහණයක් හිමි කර ගන්නට. මෙම තරගයේ දෙස බැලූ විට අපට පෙනී යන දෙයක් තමයි ශ්‍රී ලංකාවටත් තිබෙනවා එංගලන්තය සමග තරගයකට මුහුණ දීමට කොයි ආකාරයෙන්ද මේ ප්‍රබල එංගලන්ත කණ්ඩායමට මුහුණ දෙන්නේ කියන දේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා මේ තරගයේ දෙස බලා සිටීමෙන්. ඔවුන්ගේ පන්දු යැවීම, පන්දු රැකීම ඉතාමත්ම ඉහළ මට්ටමක තිබුණා. කිතිකරණ අංශය ගත් කල කියන් මෝගන් වගේම බෙන්සෝ ඉතාමත්ම ප්‍රවේගකාරී ඉනිමක් විඩා කළා. ඔවුන් මේ වසරේ ඉතාමත්ම සාර්ථක ලෙස පස්වන වතාවටත් එක දිගට ලකුණු 300 සීමාව පසු කරන්නට සමත් වුණා. එක්දින තරගයකදී මදුර 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට මේ දක්වා එංගලන්ත කණ්ඩායම අවස්ථා 39කදී ලකුණු 300 සීමාව පසු කර යන්නට සමත් වී තිබෙනවා. ඒ ආත්ම ඉහළ දක්ෂතාවක් ඒ අනුව මේ කණ්ඩායම සමගයි ශ්‍රී ලංකාවටත් මුහුණ දීමට සිදුවන්නේ. නමුත් සඳහන් කරන්නට ඕනේ පළමු තරගයේදීම තරගාවලියක මෙතරම් ඉහළ දක්ෂතා දක්වූ පමණින් ඔවුන් තමයි තරගාවලියේ සමස්ත ශූරයන් වන්නේ කියා අපට අදහස් දැක්වීමට තවමත් කල් වේලා වැඩි. තරගාවලියක් තුළදී එම තරගාවලියේ අතරමැදදී තමයි කණ්ඩායමක් තමන්ගේ ඉතාමත්ම ඉහළ රිද්මයට ළඟාවිය යුත්තේ. නැතිනම් දින 46ක් වැනි කාල සීමාවක් තුළ මේ දක්ෂතාව රඳවාගෙන සිටීම ලෙහෙසි පහසු කාරණාවක් නොවේ. ඒ අනුව එංගලන්තයට ඉතාමත්ම ඉහළ අභියෝගයක් තිබෙනවා ඊයේ දිනේදී දැක්වූ දක්ෂතාව තරගාවලිය පුරාවටම රඳවා ගන්නට. ඒ අනුව තරගාවලියේ දෙවන තරගයේ අද දිනේදී බටහිරින්දේ කොදෙව් කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙනවා. නොටින්හැම්හිදී බටහිරින්දේ කොදෙව් කණ්ඩායම තමන්ගේ පුහුණු තරගයේදී නව ශ්‍රී ලංකේට එරෙහිව ලකුණු 422ක් ලබා ගන්නට සමත් වුණා. දැවැන්ත ප්‍රබල ප්‍රහාරාත්මක පිටිකරුවන් ලෙසක් සිටිනවා. ඒ අනුව මෙම තරගයක් ඉතාමත්ම ඔලුකුම් තරගයක් වඩවාට කිසිදු සැකයක් නැහැ මදුර.
හොඳයි, ඒ පුවතත් සමගින් අද දවසේදී අපි සතියේ ක්‍රීඩා විග්‍රහ නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි සුබ ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලන තරගාවලියේ ඉහළ දක්ෂතා පෙන්නුම් කරමින් නැවතත් ශ්‍රී ලංකේය අභිමානය, ක්‍රිකට් අභිමානය ලෝකයට කියාපෑමට හැකියාව, ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගත් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න ඔබට අපි සමු දෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු, විශේෂයෙන්ම ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතුවිතිත් සමග. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
Enjoy more stories in your language by visiting sbs.com.au.